සාදුකාරයක් පවත්තන්න. වාසනාවන්ත පින්වතුනි, ඊයේ දවසේ ඉඳලා අපි මේ ගෙන යන වැඩසටහනේ ඒ සම්මා වායාමයේ නැත්නම් සමාධිය දිනු කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. දැන් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට සම්මා වායාමයේ යෙදුණත් අපි ඒ යෙදීම හේතුවෙන් එන යම්කිසි විදිහක බලපෑම් ටිකක් අපිට තියෙනවා. මේ බලපෑම් හඳුනා ගත්තොත් ඉස්සරහට යන්න ලේසියි. නැත්නම් ඒ බලපෑම් මත ඔයගොල්ලෝ හුඟක් කල් ඒ මත පරක්කු වීමක් නැත්නම් අතපසු වීම රාශියකට භාජනය වෙනවා. අන්නේ කාරණේ මේ වෙලාවේ මතක් කරලා දෙන්න. මේක මතක් කරලා දෙනකොට ධර්මකාරණයක් විදිහට මතක් කරගන්න නම් මේක තේරුම් ගන්න නම් දැන් ඔය සමාධි ශික්ෂාව තුල තියෙනවා කිව්වේ අපි සම්මා වායාමයෙන් තමයි සමාධි ශික්ෂාව ආරම්භ කරන්නේ. දැන් ඒක අපැහැදිලි ඇති හැම දිනකටම සම්මා වායාමයේ අපි හුඟක් පෙන්නලා දුන්නා. එතකොට සම්මා වායාමයයි සම්මා සතියයි මේ දෙක එකතු වුණොත් සම්මා සමාධි ලැබෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ තියෙන අංග තුන තමයි මේවා. වායාම, සති, සමාධි. දැන් තව මෙන්න මේ ධර්ම කාරණයක් මෙතෙන්ට එකතු වුණාම තමයි හොඳට මේ දේ පැහැදිලි වෙන්නේ. මොකද්ද කාරණේ? ඔයගොල්ලෝ අහලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අහලා තියෙනවා නේද? එතකොට බෝධිය කියන්නේ මම ඊයේ පැහැදිලි කරා, දත් පැහැදිලි කරා, බෝධිය කියන්නේ අවබෝධය. කුමක් ගැනද? තමා ගැන. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ යම්කිසි තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් වෙනවා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. නිවන් දකින්නවා කියලා අපි කියන්නේ ඒකම නේද? නිවන් කියන්නේ ඒකමයි. ධර්මයේ නිවන ඒ දෙයමයි. මේ ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ නිවන කියලා පෙන්වන්නේ තමා ගැන යථාභූත ඥානයක් ඇති කර ගැනීම. එතකොට බෝධිය කියන්නේ අවබෝධය. සිංහල වචනේ බෝධිය කියන එකට අවබෝධය. එතකොට බෝධිපාක්ෂික ධර්මයේ කිව්වම ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා අවබෝධය සඳහා පක්ෂ ධර්ම. තේරෙනවද? එතකොට අපි ගැන යථාභූත ඥානය ලබා ගැනීමට පක්ෂ ධර්ම ටික තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විස්තර වෙන හැටි ඔයගොල්ලන්ට සමහර විට පොත්පත් වලින් අහුවෙලා ඇති. මේ 37ක් ධර්ම කාරණා තියෙනවා. මේ 37ේ මුලින්ම තියෙන සතර සතිපට්ඨානෙ. කවුරු හරි ඉන්නවද එහෙම ඒ ගොනුවෙන් කියන්න පුළුවන් අය? මුලින්ම සතර සතිපට්ඨාන හතරක් විතර නෑ. දෙවනුව තියෙන්නේ සතර සම්මාප්‍රදාන වීරිය. එතකොට 8යි. සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල නෑ, සප්ත බොජ්ජංග. දැන් බලන්න ඔන්න සප්ත බොජ්ජංග අවසාන වෙනකොට කාරණා කීයක් ආවද කියලා. අවසානේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට සප්ත බොජ්ජංග වෙනකොට ඔන්න දැන් සතර හතිපට්ඨාණයෙන් හතරයි කරුණ. එතකොට සතර සම්මාප්‍රදාන වීරියෙන් හතරයි 12යි. සතර ඉර්ධිපාදව හතරයි. එතකොට නෑ. එතකොටයි 12 නේ. ඔව් ඉතින් 8යි දැන් 12යි. පංච ඉන්ද්‍රිය 12යි 5යි 17යි. පංච බල 22යි. සප්ත බොජ්ජංග 29යි නේ. මෙන්න මේ කරුණු 29 සමානයි හරියටම. මේ 29මයි කියන්නේ අතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් එතන කරුණු තුනකින් කියන එක මෙතන කියනවා කරුණු කීයකින්? 29. ඔන්න ඕක ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. තේරුණානේ? එතකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වෙනුවට කීයක කාට හරි සතර සතිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සම්ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධං. තේරුණානි? දැන් ඔන්න ඔතෙන්දි බලන්න සම්මා වායාමයේ කියන එකට තියෙන මොන නූපං අකුසල් නූපදීමේ වීරිය. උපං අකුසල් මැඩ පැවැත්ීමේ වීරිය. නූපං කුසල් ඉපදීමේ වීරිය. උපං කුසල් එතකොට දැන් ඔය බොජ්ජා මේ බෝධිපාක්ෂික ධර්ම වල සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ ඕකම නේද? සමානයි නේද? දැන් මුලින්ම තියෙන්නේ සතර අතිපට්ඨානේ. දෙවෙනුව තියෙන එක සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඒක එහෙනම් ඒක සමානයි යතන මොකේටද? සම්මා වායාම. තේරුණා නේද? සම්මා සතිය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන සම්මා සතිය නම් කරන්නේ කොහොමද අපි? කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එතකොට බලන්න ඒ හතර කොහෙද තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල මුලින්ම? තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ ඒ වඩන්නේ කායानुපස්සනාව. දැන් අනික්ව වඩන්න කියලා නැහැ, ඕකෙන්ම අනිත්‍ය සම්බන්ධ වෙලා එනවා ඔයගොල්ලන්ට. තේරුණා නේද? ඒක ගැටලුවක් කරගන්න එපා. දැන් කායानुපස්සනාව පුරුදු වුණා ඒකෙම ඉස්සරහට යනකොට වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හැම එකක්ම මේකට සම්බන්ධයි. අලුතෙන් ආයේ හොයන්න දෙයක් නැහැ. ඒක මං කිව්වේ පසු කාලීනව හිතෙන්න පුළුවන් අපි එක අනුපස්සනාව නෙවඩන්නේ කොහොම අනික් හතර එතකොට කියලා. අනිත් තුන අපි ළඟ අපි දන්නේ නැණි කියලා. එහෙම හිතන්න උවමනා නැහැ. මේක මේ හතර දන්වැලක පුරුක වගේ එකක් වඩනකොට අනික්ව සම්බන්ධ වෙනවා. අවශ්‍ය වෙලාවෙදී. තේරුණා නේද? ඔයගොල්ලෝ මේක දියුණු කරන්න විතරයි තියෙන්නේ. වඩනකොට අවශ්‍ය වෙලාවේදී අනිත් හතර අනිත් තුන සම්බන්ධ වෙනවා. කොයිකෙන් පටන් ගත්තා? ඒලක් අය මේක පටන් ගන්නවා චිත්තානුපස්සනාවෙන්. ගැටලුවක් නැහැ. ඒත් එනවා කායානුපස්සනාව සම්බන්ධ වෙනවා පස්සේ. දැන් එහෙම හිතන්න යන්න එපා. දැන් එහෙමනම් ඔතෙන්දි බලන්න සම්මා වායාමයේ ගුණ ටික තියෙනවා දෙවෙනි කැලේ සත්‍විස් බෝධිපාසක ධර්මවල. සම්මා සතිය ගුණ ටික තියෙනවා පළවෙනි එකේ. ඉතින් ටික මොනවද එන්නේ? සම්මා සමාධියට අත්‍යවශ්‍ය දේවල් තමයි ඉතිරි අර 29 කැලේ. මොනවද? ඒකේ තියෙන්නේ සතර ඉද්ධිපාද, සතර නේ පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධයන්. හැබැයි ඔතෙන්දී ඔය සතර ඉර්ධිපාද කියන ඒවා ඒවත් වඩන ධර්ම තමයි. ඉර්ධියක් කියන්නේ පුජ්‍යලයක් සත්වයක් කරන වැඩක්. දැන් මෙතන බෝධිපාක්ෂික ධර්ම වල ඉර්ධියක් කියන්නේ බෝධිය ලබා ගැනීමේ වැඩ. තේරුණානි? බෝධිය කියන්නේ මොකද්ද? අවබෝධය. ඒතර අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය ඉර්ධිපාදය තමයි මේ කියන්නේ. වෙනේම නෙවෙයි. දැන් ඔයගොල්ලන්ට කෑම උයන එක ඉර්ධියක්. ඔයගොල්ලෝ මේකම වැඩක්. කෑම උයන්නේ සත් මිනිස්සුනේ කරන්නේ. තිරිසන් සත්තු උයන්නේ නැහැ නේද? අපි කරන වැඩක් ඉර්ධියක් ඒක. දැන් ඔයගොල්ලෝ ගම කොහේ හරි ඇවිදින එක ඉර්ධියක්. ඒ සතේ පුජ්‍යලෙක් කරන එක. ස්වභාව ධර්මයෙන් සිදුවෙන ඒවා ඉර්ධි නෙවෙයි. හොඳට මතක තියාගන්න මේක. ඉර්ධි කියන්නේ සතේ පුජ්‍යලෙක් කරන දෙයක්. දැන් ඔයගොල්ලෝ බනහන එක එහෙනම් මොකද්ද? ඉර්ධියක්. නමුත් අර ළඟ තියෙන මේ වතුරු පාර ගලාගෙන යන එක ඉර්ධියක් නෙවෙයි. ඇයි? හේතුව ඒක ස්වභාව ධර්මයේ දෙයක්. සතේ පුජ්‍යලෙක් කරන දෙයක් නෙවෙයි. ඒ විදිහට බැලුවම දැන් මෙතන මේ බෝධිය ලබා ගැනීම බුදුහාමුදුර ඉර්ධියක් විදිහටයි පෙන්වන්නේ. ඉර්ධියක් කියන්නේ මේකත් පෘථග්ජන මිනිසයා කර යුතු දෙයක්. නැත්නම් අනික් පෘථග්ජන තත්ත්වයේ ඉන්න දේවතාවේ බ්‍රාහ්මී කළ යුතු දෙයක්. ඒ කියන්නේ සත්‍ය පුජ්‍යලයේ කරගන්න ඕනේ වැඩක් මේ. තේරුණානි? එතකොට බෝධිය ලබා ගැනීම. බෝධිය ලබා ගැනීමේ ඉර්ධියටත් අනික් කියන සියලුම ඉර්ධිය වලටත් ඒ කියන්නේ අපිට ඉඳගෙන ඉන්න පවා දැන් කරන්නේ ඔයගොල්ලෝ ඉඳගෙන ඉඳීමේ ඉර්ධිය. මේ ඉර්ධිය සිදු කරන්නත් ඔයගොල්ලන්ට ඕන වෙනවා කාරණා හතරක්. ඕනම ඉර්ධියක් ලෝකයේ සිදු වෙන්නේ සත්‍යයක් අතින් කාරණා හතරක් ඉෂ්ට වුණාම, සම්පූර්ණ වුණාම. ඒ කාරණා හතර තමයි මේ ඉර්ධි පාද කියන්නේ. මොනවද ඉර්ධි පාද වලට ඇතුළත් වෙලා තියෙන්නේ? ඡන්දය. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. තේරුණානේද? ඡන්දය කියන්නේ කැමැත්ත. ඒ වැඩේට කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ සත්‍යයන්. චිත්ත කියන්නේ ඒ වැඩේට යොමු වෙච්ච සිතක් තියෙන්න ඕනේ. විරිය කියන්නේ ඒ වැඩේ කරගැනීමට ශාරීරික ශක්තියක් තියෙන්න ඕනේ. තේරුණානේ? විමර්ශා කියන්නේ ඒ වැඩේ කරීමට ශිල්පීය ක්‍රමයක් දැනගෙන ඉන්න ඕනේ. ඒ වැඩේ කරන හැටි දැනගෙන ඉන්න. ඒකට නුවණ කියනවා. ශිල්පීය ඥානෙ. දැන් මෙන්න මේ විදිහට ඕනම ඉර්ධියක් සම්පූර්ණ වෙන්නේ. එහෙනම් මිනිසෙක් හෝ සත්ත්වයෙක් හෝ වෙන ඕනම පුජ්‍යලයක් හෝ කරන ඕනම වැඩක්. ඕනම වැඩක් සිදු කරන්න මේ කාරණා හතර ඕනේ. දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්න එකටත් ඕනේ ඔබ. තේරුණා නේද? දැන් ඉඳගෙන ඉන්න එක ඉර්ධියක්. දැන් මේකට ඕනේ කැමැත්ත තියෙන්න ඕනේ ඉඳගෙන ඉන්න. අකමැති වුණොත් ඉඳගෙන හිටියකිද හොම්. බෑ. කැමැත්ත තිබුණාට විතරක් බෑ. කැමැත්ත වගේම වීරියක් තියෙන්න ඕනේ. දැන් අසනීපයක් තියෙන මිනිස්සෙකුට මෙහෙම ඉඳගෙන හිටියකිද? අංශභාග රෝගියෙකුට පුළුවන්ද? බෑ. වීරිය නැහැ. වෙනත් අසනීපයක් හැදිලා ඉන්නවනේ ඒත් බෑ. වීරියක් තියෙන්න ඕනේ. චිත්තය කියන්නේ මේ වැඩේට යොමු වෙච්ච සිතක් ඕනේ. දැන් බණ ඇහිීමට යොමු වෙච්ච සිතක් නැත්නම් ඔහොම වැඩි වෙලා බණ අහන්න බෑ. තේරුණා නේද? වෙන දෙයකට යොමු වෙච්ච සිතක් තිබුණකොට අපිට මේක නීරසයි මේ වැඩේ කරන්න බෑ. ඉඳගෙන ඉන්න පුළුවන්. නමුත් බණ අහන්න නෑ එතකොට. තේරුණා නේද? එතකොට ඒකට යොමු වෙච්ච සිතක් තියෙන්න ඕනේ. ඊළඟට මේකට ශිල්පීය ඥානයක් තියෙන්න ඕනේ. බණ අහනවා කියන්නේ මේ අහන්න ඕනේ හරියට සුණාත ධාරේත චරාත කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හැම වෙලෙම. බණෙන් ප්‍රයෝජනයක් ගන්නවා, ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා, අහන්න ඕනේ, ධාරණය කරන්න ඕනේ, හැසිරෙන්න ඕනේ කියනවනේ. එතකොට ඒ වගේ ශිල්පීය ක්‍රමයකට දැනගන්න ඕනේ. දැන් මේ ටික නැතුව කාටවත් කිසිම ඉර්ධියක් කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලන්ට කටේ තියෙන කෙල ටිකක් එළියට ගහන්න එකත් ඉර්ධියක්. ඒ සතේ පුජ්‍යලයේ කරන දෙයක්. මේකටත් ඕනේ ඔය කියන අංග හතර. කැමැත්තක් තියෙන්න ඕනේ. වීරියක් තියෙන්න ඕනේ. යොමු වෙච්ච සිතක් තියෙන්න ඕනේ ඒකට. කෙල ගහන හැටි දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි ශිල්පී ඥානය කියන්නේ. දැන් ඒක නැති අවස්ථාව ඔයගොල්ලෝ දන්නවා ඇති. දැන් යමෙක් අංශභාග වගේ රෝගයක් හැදෙනවා. මොකද එයාගේ කෙල වලට වෙන්නේ. ඔයගොල්ලොම දැකලා තියෙනවා. කෙල ගහන්න බෑ. එතකොට එයාට කෙල ගහන්න කැමැත්තක් නැද්ද? තියෙනවා. එහෙම හිතක් නැද්ද? තියෙනවා. නැත්නම් මොනවද? ඒ කෙල ගහන හැටි එයා දන්නේ නැද්ද ඉස්සෙල්ලා? දන්නවා. ක්‍රමෙත් දන්නවා. වීරියක් නැහැ. තේරුණා නේද? ඒතර පුංචි වැඩක් වෙන්නත් මෙන්න මේ හතර තියෙන්න ඕනේ. දැන් අපි හිතමු කුඩා ළමේ. පුංචි ළමයෙක්ගේ කෙල පෙරනවා. ඒ මොකද? ශිල්පීය ඥානයක් නැහැ. නැත්නම් එයාට කැමැත්තක් නැහැ. තේරුණා නේද? දැන් ශිල්පීය ඥානය අපි තමයි උගන්වන්නේ පොඩි ළමයාට. කෙල ගහන්නේ මෙන්න මෙහෙමයි කියලා අම්මලා තාත්තලා කෙල ගහලා පෙන්නනවා නේද? එතකොට තමයි දිව හසුරෝලා යාට ගුරුද්දක් ඇති වෙන්නේ. තේරුණාද? එතකොට හැම වැඩේකම මම මේ උදාහරණයක් කිව්වේ හැම වැඩේකටම හැම වැඩක්ම මිනිස්සෙක් සත්ත්වයක් කරන හැම වැඩක්ම ඉර්ධිය. අපි ඇඳුමක් අඳින එකත් ඉර්ධිය. ඒකත් දන්නේ නැති කෙනාට ඇඳගි. අපි කුඩා කාලේ ඉඳන් අඳින්න බෑ අම්මලා තාත්තලා නේද අඳවන්නේ. මොකද? ශිල්පී ඥානයක් නෑ. තේරුණා නේද? සමාහයට කැමැත්තක් නෑ. දැන් ඒ වෙනුවෙන් වෙන කවුරු හරි ඊර්ධී කරලා දෙන්න ඕනේ. එතකොට දැන් මම මෙතෙන්දි පැහැදිලි කරන්න එහෙමනම් මේ ඊර්ධිය කියන එක 아무දු දෙයක් නෙමෙයි. මිනිහ සත්වයෙක් කරන ඕනම වැඩක් ඊර්ධි. මේ ඊර්ධි ගොඩකින් තමයි අපි ජීවත් වෙන්නේ. දිනපතා අපි ගොඩාක් ඊර්ධි සිදු කරනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බෝධිය ලබා ගන්නවා කියන එක අවබෝධය ලබා ගන්නවා කියන එක ඊර්ධිය. තේරෙනවද? මේ ඊර්ධිය කරන් ගන්න නම් මේකේ ඊර්ධි පාද වැඩෙන්න ඕනේ. ඔන්නෝතන අපි හිර වෙන තැන. දැන් නිවන් අවබෝධය සඳහා අපි කටයුතු කරනවා. අපි කැමැත්තක් තියෙනව නැද්ද? හැමදාම අපි ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ ඡන්දයක් මේකට තියෙනවා. ඒ වුණාට වීරියක් යොදන එක අපි එහෙම නැහැ. ඒකට එච්චර බුදුහාමුදුරුවෝ කියන විදිහේ වීරියක් අපි යොදන්නේ නැහැ. වෙන ඉර්ධි වලට අපි ඊට වැඩිය මහන්සි වෙලා වීරිය කරමු. ඒ කියන්නේ මොකක්ද ඒකේ තේරුම? අපි මේකට සමහර විට පළක් අයට කැමැත්ත නැති වෙන්න පුළුවන්. මේ බෝධිය ලබා ගැනීම. අවබෝධය ලබා ගැනීම. පළක් අයට වීරිය වැඩියෙන් ඒකට යොදාන්න නැතු වෙන්න පුළුවන්. තව බලපාන ප්‍රශ්නයක් තමයි ඒකට යොමු වෙච්ච සිතක් අපි තියාගන්නේ නැහැ හැම වෙලෙම. ඒකත් ඕනේ මේ වැඩේ. අවසානෙට ඕනේ ඔය කොයිවා තිබුණත් යමන් වැඩක් නැහැ. අපිට ඡන්දයක් කැමැත්තක් තියෙන බෝධිය ලබා ගැනීමට වීරියක් තියෙනවා. ඒකට යොමු වෙච්ච සිතකුත් තියෙනවා. නමුත් අවසානයක නැත්නම් ඒත් ලැබෙන්නේ. මොකද අවසානයක සිල්පීය ඥාන විමර්ශන ඒක ලැබා ගන්න විදිය දැනගෙන ඉන්න. තේරුණානේ? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේකේ විදිය. ඒක තමයි අපි පැහැදිලි කරේ. සීල, සමාධි, ප්‍රඥා වැඩි වීම, පුරුදු කිරීම. එතකොට සිල්පීය ඥානයක් අපිට දැනගෙන ඉන්න ඕනේ. අනික් අංග තුනත් අපි හදා ගන්න ඕනේ. එතකොට මේක දියුණු වෙන්න මේ බෝධියේ අවබෝධය ලබා ගැනීමට අවබෝධයේ වටිනාකම තේරුම් යන්න කරන්න ඕනේ දේවල් මේ ඡන්දය වැඩි වෙන්න, වීරිය වැඩි වෙන්න, විමර්ශනා වැඩි වෙන දේවල් අපි කර යුතුයි. දැන් ඔයගොල්ලෝ මේ කරන්නේත් එහෙම එකක්. තේරුණානේ? දැන් මේ ස්ථානයට ඇවිදilla මේ විදිහට මේ කරනකොට මේකට මේ ඉර්ධිපාද හතරම ඔයගොල්ලන්ගේ තිබුණට වැඩිය වඩා වර්ධනය වෙනවා. ඡන්දයක් වැඩි වෙනවා, විරියක් වැඩි වෙනවා, චිත්තයත් වැඩි වෙනවා, බෝධි ලබා ගැනීමට විමර්ශාවත් වැඩි වෙනවා. තේරුණා නේද? මේක එතකොට මේ භාවනාවෙන් ලැබෙන ඵලයක් නෙමෙයි. ආන්න එක තමයි මට මේ කියා දෙන්න ඕනේ. දැන් ඉර්ධිපාද කියන ඒවා අපිට භාවනාවෙන්ම ලැබෙන එකක් නෙමෙයි. භාවනාවෙනුත් මේක ටිකක් දියුණු වෙනවා තමයි. මේ ඉර්ධිපාද ටික හදා ගන්න අපි භාවනාවට අමතර දේවල් කරන්න ඕනේ. ඒවා තමයි පළවෙනි එක බණ අහන්න ඕනේ හොඳට. තේරුණාද? හැබැයි මේ බෝධිය ගැන කියන බණයි. මේකට වැදගත්. අවබෝධය ගැන කියන බණයි. ඊට පස්සේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. දැන් ඒවත් කරානේ අපි නේද? දැන් මං හඳුන්වලා දුන්නේ එකක් තමයි ධර්මයේ සාකච්ඡා කරනවා. තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ තියෙන ප්‍රශ්න ධර්මයේ ගැනයි ප්‍රශ්න. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා සුතමේ ඥානය කියන්නේ අහලා පොත් කියවල දැනගැනීමත් මේක ඉර්ධිපාද දියුණු වෙන හේතුවක්. ධර්ම සාකච්ඡාව ඉර්ධිපාද දියුණු වෙන හේතුවක්. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම ඉර්ධිපාද දියුණු වෙන හේතුවක්. තේරුණා නේද? දැන් ඊළඟට සමත භාවනාව ඉර්ධිපාද දියුණු කරගන්න හේතුවක්. ඈ? යෝනිසෝමනසිකාරය කියන්නේ එකක්. දැන් යෝනිසෝමනසිකාරයේ සමත භාවනාවේදී සිදු වෙන්නේත් ඒකමයි. තේරුණානේ? විපස්සනා භාවනාවේදීත් යෝනිසෝමනසිකාරය කියන එකම යොදා ගන්නත් පුළුවන්. එතකොට මේ සමත භාවනා හෝ විපස්සනා භාවනා වැඩි යුතුයි. දැන් එතකොට ඔයගොල්ලන්ට මේ ඉර්ධිපාද දියුණු වෙන්න මේ ඒකටම මහන්සි වෙන පිරිසක් එක්ක ඉඳීම තුලත් ඒක සිද්ධ වෙනවා. දැන් එකහ වෙලා ඉන්නේ එහෙම කට්ටියන්නේ. එතකොටත් මේ ඉර්ධිපාද දියුණු වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ ඉර්ධිපාද කියන ඒවා භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල නෙවෙයි. තේරුණානේ? මේවා භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල නෙවෙයි. භාවනාවත් එක්ක අපි එකතු කරගත යුතු ප්‍රතිඵල ටිකක්.
එතකොට ඔතෙන්ට යනකොට ඉර්ධිපාද පස් වලට පස්සේ තියෙන ධර්මතා භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයි. ඔන්න ඔතෙන්ට තමයි මම කියන්නේ. මොනවද ඒ? පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධිය. එතකොට පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධිය. එතකොට ඉස්සෙල්ලා ලැබෙන්නේ අපිට භාවනා කිරීමෙන් භාවනා දියුණු වෙනකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහ. එක සැරේ ලැබෙනව නෙවෙයි එක එක ඉන්ද්‍රිය ලැබෙනවා. එතකොට ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. දැන් ඉන්ද්‍රිය ධර්ම පහ හඳුන්වන්න පුළුවන් අපිට. කොහොමද හඳුන්වන්නේ? සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඔන්නෝමනේ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ. නේද? පොතේ හඳුන්වන්නේ එහෙමයි. එතකොට ඉන්ද්‍රියක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනි ඉස්සෙල්ලම. දැන් ඇහැ ඉන්ද්‍රිය, කන ඉන්ද්‍රිය, නාසයේ ඉන්ද්‍රිය. ඒවට ඉන්ද්‍රිය කියනවා නේද? අපිට මෙහෙම ඉන්ද්‍රිය තියෙනවා හයක්.
ඒවට ආයතන කියලා කියනවා.
ආයතන කියලා කියනවා. තේරුණානේ? එතකොට ඉන්ද්‍රියක් විදිහට ඇහැ ගත්තොත් ඇහෙන් කරන්නේ මොකද්ද? එළියේ තියෙන රූප වෙන් කර ගැනීම තමයි ඉන්ද්‍රියකින් කරන්නේ. ඇහෙන් කරන්නේ රූප වෙන් කරලා දෙනවා අපිට. මේක හවල් රූපේ, මේක හවල් රූපේ කරන්න කියන්නේ වෙන් කිරීමක් කරන්නේ අපි හිතන්නේ වෙන දෙයක්. එහෙනම් කන කියන ඉන්ද්‍රිය කරන්න ඕනේ මොකද්ද? ගාන ඉන්ද්‍රිය. ශබ්ද වෙන් කරලා දෙන එක. විඥාණය කියන්නේ වෙන් කරලා දෙනවා කියන්නේ. ඔය 아무ත දෙයක් නෑ. දැන් විඥානය කියන්නේ මහ ලොකු දෙයක් කියලානේ අපි හිතාගෙන ඉන්නේ. නමුත් ඔකෙන් කරන කාර්යය මොකද්ද? වෙන් කරනවා. එතකොට නාසයෙන් කරන්නේ ගඳ සුවඳ වෙන් කරලා දෙනවා. දිවෙන් කරන්නේ රස වෙන් කරලා දෙනවා. මනසින් කරන්නේ ධම්ම වෙන් කරලා දෙනවා. කයෙන් කරන්නේ ස්පර්ශ වෙන් කරලා දෙනවා. එතකොට ඉන්ද්‍රියකින් කරන්නේ වෙන් කරලා දෙනවා ඒ අදාළ දේවල්. දැන් භාවනා කරනකොට මේ අපිට මේ තියෙන ඇස් කන් නාස වලට අමතරව මේ සද්ධාව කියන එක ඉන්ද්‍රියක් බවට හැරෙනවා. දැන් තියෙන්නේ අපිට සද්ධාව ඉන්ද්‍රියක් නෙමෙයි. නිකම්ම නිකන් සද්ධාවක්. බුදුහාමුදුරුවෝ කරෙහි විශ්වාසය. ඒක නිකම්ම එකක්. ඒකට අමූලිකා සද්ධාව කියලා බුදුහාමුදුරුවෝ නමක් දෙනවා. තේරුණානේ? මේක අපි හුදු විශ්වාසයක්. ඕන වෙලාවක මේ විශ්වාසය අහක් කර හැකි කාට හරි. ඔක බොරු කිව්වේ හැටිය කාරණා ඔප්පු කරොත් මේ විශ්වාසය හක් වෙන. ශ්‍රද්ධාව ඉවරයි. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ කොච්චර වුණත් බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාවෙන් ඉන්නවා කිව්වා යම් කිසි ප්‍රශ්නයක් ආපුවාම ඔය ප්‍රශ්නෙට නම් උත්තරේ තියෙන්නේ අහවල් දේවාලේ කිව්වම යනවා නේද දේවාල ළඟට. ආන්න අමූලිකා ශ්‍රද්ධාවේ ඇයි? තේරුණා නේද? එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රියක් නෙවෙයි නිකම්ම නිකන් ශ්‍රද්ධාවක්. සද්ධා ඉන්ද්‍රියක් බවට හැරුණම හැරෙන්නේ සමත භාවනාවකින් හෝ විපස්සනා භාවනාවකින්. වෙන දෙයකින් සද්ධා ඉන්ද්‍රියක් දෙන්නේ නැහැ. බණහල හැදෙන්න පුළුවන්. බණහන කොට භාවනාවක් වැඩෙන්න ඕනේ එයාගේ මනසේ. බණහැීමක් භාවනාවක් වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ තැනකදී සද්ධා ඉන්ද්‍රියක් හැදෙන්න පුළුවන්. එතකොට එහෙම හැදුනොත් සද්ධා ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රියේ හැටි තමයි දැන් මේ වෙලාවේ සද්ධාව තියෙන වෙලාව පෙන්වනවා නැති වෙලාව පෙන්වනවා. දැන් ඇහැ කරන්නේ මොකද්ද? රූප වෙන් කරලා පෙන්වනවානේ. අර අර ඉන්ද්‍රියෙන් කරන්නේ සද්ධා ඉන්ද්‍රියෙන් තමන්ට සද්ධාව තියෙන වෙලාවත් පෙන්වනවා නැති වෙලාවත් පෙන්වනවා. මේවා ඇත්තටම භාවනා කරනකොට වැඩෙන ධර්ම. මම
ඇසියේ සද්ධා ඉන්ද්‍රිය වැඩෙන්නේ
බණ ඇහිීමේදී දැන් බණ අහන බණ හැබැයි වෙන්න ඕනේ මෙහෙම. ඒක යෝනිසෝ මනසිකාරයේ දියුණු වෙන නැත්නම් සමත හෝ විපස්සනා භාවනා ආරමුණකට වැටෙන විදිහේ බණක් නම් කියවෙන්නේ. ඒ අහන පුජ්‍යලයා નિરાයාසයෙන් ඒක කරනවා නම් තමා තුලින් අන්න එතකොට මේ ඉන්ද්‍රිය වැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ එතනත් බණ අහනවා කිව්වට ඉඳගෙන ඉඳීමක් කරනවා ඊට අමතරව භාවනාවකුත් කරනවා. ඒතකොට භාවනාවට ඕනේ ධර්ම කරුණු ටික අර බණෙන් කියවෙන්නේ. නිකන් අපි බණක් අහගෙන හිටියා කියලා මොකෝ වෙන්නේ? තේරුණා නේද? දැන් දානෙ ගැන බණක් කිව්වා කියලා ඕක වෙන්නේ නැහැ. ආමිස ගැන බණක් කිව්වා කියලා ඕක වෙන්නේ නැහැ. එහෙමනම් අඩුම ගාන සමාධිය ගැන හෝ ප්‍රඥාව ගැන විස්තර වෙන ඒකේ ක්‍රමය විස්තර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන විස්තරයක් වෙන බණකින් වෙන්න ඕන. එහෙන් බණක් ඇහෙනකොට කෙනෙකුට ඒකට යොමු වෙන්න පුළුවන් ඒ අතරතුර. දැන් බුදුහාමුදුරනේ කාලේ වෙලාම තියෙන ඕක තමයි. තේරුණා නේද? බුදුහාමුදුරෝ බණ කියනවා කියන්නේ ඒක යා ඒ මට්ටමට හදනවා කොහොමද? වචනයක් ගන්නේ නිකන් නෙවෙයිනේ ඉතින්. යාගේ හිත දිහා බලාගෙන කියන්නේ. ඒ මනසට ගැලපෙන්න වචන ගොනු වෙලා ගානට මෙයා මේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය වැඩෙන විදිහට ඒ ධර්ම දේශනාව අවසන් වෙනවා. දැන් අපිට එහෙම ඒව නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. අපිට එහෙම වෙන්නේ ඒව එනකම් බලා ඉන්නත් බෑ. ඒතකොට තමන් මේවා බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් වෙනම භාවනා ක්‍රම වලින් මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න මේ විදිහට භාවනා පුරුදු වෙන්න ඕනේ. තේරුණා නේද? ඒකින්ද වෙන ක්‍රම අපි මෙතෙන්දි හොයන්න බෑ. ඒ කාලේ මෙහෙම වුණා දැනුත් වෙන්න ඕනේ කියලා බලාගෙන ඉන්නත් බෑ. ඒක අපි ගන්න මේ මෝඩ තීරණයක් වෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන විදිහේ භාවනාවක් කරලා පුරුදු කරන එක. ජීවිතේ පුරුදු කරනවා. දැන් ඔයගොල්ලෝ කරන්නේ මේකක් තමයි. දැන් ඔහොම තියෙන මෙතන ප්‍රශ්නය මෙන්න මේකයි මම කියා දෙන්න යන්නේ. දැන් සද්ධා ඉන්ද්‍රිය දියුණුනා කියන්නකො කාට හරි. දැන් එහෙම ඉන්ද්‍රිය නැතුව ඉන්න කෙනාට කොයි වෙලේ සද්ධාව තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් අපිට සද්ධා ඉන්ද්‍රිය දියුණු නැත්නම් එයා කියන්නේම බුදුහාමුදුරුවෝ ගැන නම් මට කිසිම විශ්වාසයක් නැහැ. මේ ධර්මයේ ගැන අවිශ්වාසයක් නැහැ කියලා දිවුරලා කියනවා. තේරුණාද? නමුත් එයාගේ එහෙම විශ්වාසයක් තියද නැද්ද කියලා එයා දන්නේ නැහැ. ඒකට සුදුසු නොවන පරිසරයක් සාධකයක් ආපු හැටි එයාගේ ශ්‍රද්ධාව නැති වෙලා යනවා. තේරුණා නේද? දැන් ශ්‍රද්ධාව නැති වුණ එක ගැටලුවක් නෙමෙයි. මේ ධර්මත් අනිත්‍යයි. හැම මිනිහාටම හැම සත්වයාට එක විදිහට ශ්‍රද්ධාව තියෙන්නේ නැහැ. ඒක වැරද්දක් නෙමෙයි. නමුත් මල් ළඟ තියෙනවා කියලා විශ්වාස කරනවා ශ්‍රද්ධා ඉන්ද්‍රියක් දියුණු වෙච්චි නැති කෙනා. ඕන වෙලාවක හිතන්නේ තමන් ළඟ ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. නමුත් ඒ වෙලාවේ නැහැ. තේරුණා නේද? එන්නේ හැම පැටලිල්ලක අර ශ්‍රද්ධා ඉන්ද්‍රියක් දියුණු වෙච්චි නැති පුජ්‍යලයා ඉන්නවා. දැන් ඕකම භාවනා කරලා ශ්‍රද්ධා ඉන්ද්‍රියක් දියුණු තත්ත්වයකට එනකොට භාවනාවකින් එන්නේ භාවනා කරන වෙලාවේදී මේක බලපාන්නේ. තේරුණානේ? භාවනාව නවත්තනකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැහැ. අපේ තියෙන සාමාන්‍ය ශ්‍රද්ධාව තියෙන එතකොට. භාවනා කරන කාලේදී තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය අපි ළඟ ගොඩ නැගෙන්නේ. මේක භාවනාවේ එන අතුරු ප්‍රතිඵලයක්. එතකොට භාවනාවේදී මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ආපුවම අපිට වෙන හානි පැත්තක් තියෙනවා ඉන්නේ ඒක තමයි ඔයගොල්ලන්ට කියා දෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇතිවීම හොඳයි. මේක ලබා ගන්න තමයි අපි මේවා තමයි කුසල් කියන්නේ. අර මං කිව්වේ සම්මා වායාම වල අවසාන දෙකක් තියෙනවා කිව්වේ. නූපං කුසල් ඉපදවීම කියන එකේ හොඳම කුසලයක් තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඒතකොට සති ඉන්ද්‍රියත් කුසලයක්. සමාධි ඉන්ද්‍රියත් කුසලයක්. වීරි ඉන්ද්‍රිය කුසලයක්. ප්‍රඥා ඉන්ද්‍රියත් කුසලයක්. තේරුණා නේද? එතකොට බල ටික ගත්තත් එහෙමයි. ඔය සියලුම බල කුසල්. බොජ්ජංග ධර්ම ගත්තොත් ඒවා කුසල්. දැන් මේවා ලැබුණොත් මේවා වඩා වර්ධනය කරන්න කියලා නෙමේ හතරවෙනි වීරියෙන් බුදුහාමුදුරු දෙන්නේ. උපං කුසලය වැඩි දියුණු කරන්න වීරියනේ හතරවෙනි එක. සම්මා වායාමයේ තියෙන. දැන් ඒක තේරුම් ගන්න. දැන් ඒකත් නෙමෙයි මං කියා දෙන්න යන්නේ. ඒක අපි කරන වායාමයේ දක්ෂණ සම්මා වායාමයේ පුරුදු කරනවා නම් ওই ටික නිකම්ම નિરાයාසින් වේවි අපි ළඟ. නමුත් සම්මා වායාමයේ පුරුදු කරනකොට මුලින්ම අපිට සද්ධා ඉන්ද්‍රියක් බවට හැරුණේ හැටිය වෙන නොදන්නා ගමින් වෙන හානියක් තියෙනවා. ඒ හානිය තමයි තමාට තේරෙනවා සද්ධාව තියෙන වෙලාවේ දැන් තියෙනවා. ඒ වගේම නැති වෙලාවේ නෑ. දැන් එහෙමනම් අපි මෙච්චර වෙලා භාවනා කරනකොට සද්ධාව නැති වෙනවා කියන්නේ මෙන්න මේ වගේ වයනවා. ඔයගොල්ලන්ට දැනෙන්නේ මේ භාවනාව කරලා හරියයිද? එතකොට එහෙම මොකද්ද වෙන්නේ? දැන් පටන් ගන්න මේ බුදුහාමුදුරුවෝ කියා දීපු නිවන් දකින ක්‍රමයක් කියලානේ. මග දිහි තිනව නම් අර විදියේ දෙයක්. ඒ එන්නේ සද්ධා ඉන්ද්‍රිය තමයි තීරණය කරන්නේ මේ සද්ධාව නැහැ දැන් කියලා. තේරුණා නේද? දැන් මෙතෙන්දි සද්ධා ඉන්ද්‍රියෙන් පෙන්නනවා සද්ධාව තියෙන තැන ප්‍රකට කරලා පෙන්නනවා. නැති තැන ප්‍රකට කරලා පෙන්නනවා. නිකම්ම අපි ඉන්නකොට මොකක් වන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන එක හරිමයි. ඒකට කවුරු හරි බණින්ඩාවක් ගහන්න හරියනවා. තේරුණා නේද? ඒ නිකම්ම සද්ධාව. දැන් මෙතන භාවනාවේදී වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය ආපුවම සද්ධාව නැති තැන දැක්කේ හැටි අපිට දුක හිතෙනවා. කම්පා වෙනවා. ඒ කම්පා වෙන්නේ තමන් ගැන. තේරුණාද? සද්ධාව තියෙනකොට සතුට වෙනවා. ඔය දෙකම වැරදි. දැන් සද්ධා ඉන්ද්‍රිය ආපුවම පෙන්නන දේ මොකද්ද ඉන්ද්‍රියෙන්? දැන් සද්ධාව තියෙනකොට තියෙනවා කියලා පෙන්නනවා, නැති වෙනකොට නැහැ කියලා පෙන්නනවා. තියෙනකොට අපි සතුට වෙනවා, නැති වෙනකොට දුක් වෙනවා. එතකොට ඔය දෙකට ප්‍රතිචාර දක්වන්න ගියාම අර සම්මා වායාමයට මොකද වෙන්නේ? කැඩෙනවා. තේරුණාද? මේක භාවනාවේදී බලපාන ප්‍රශ්නයක්. හැමෝටම බලපාන්න ඕනේ හරිනම්. ඕක විතරක් නෙවෙයි. සති ඉන්ද්‍රිය ආවත් කොහොමයි? සතිය තියෙනකොට කැමති නැතුව බව පේනවනේ දැන්. ඉන්ද්‍රියෙන් සති ඉන්ද්‍රියෙන් කරන්නේ දැන් සතිය තියෙනවා කියලා පෙන්නනවා, නැති වෙලාවට නැහැ කියලා පෙන්නනවා. මෙන්න මේක තමයි සති ඉන්ද්‍රියෙන් කරන්නේ. එතකොට සතිය නැති වෙලාවට අපි මොකද වෙන්නේ? දුක් වෙනවා. තේරුණාද මේකේ තියෙන අවාසිය? දැන් ඔයගොල්ලන්ටම භාවනා කරනවා දැන් මුලින්ම පටන් ගන්නවා මෙහෙම භාවනා කරන්න හරි උනන්දු. ඕන කමින් කරනවා. තේරුණා නේද? ඕන කමින් කරනවා. ටික කාලයක් කරනකොට සිදුවෙන්නේ මේක එපා වෙනවා. මොකද මේ එපා වෙන්නේ? නීරස වෙනවා. නීරස වෙන්නේ තමන්ට දැනෙනවා වැඩියෙන් තරහ යනවා කියලා. උන්වම තමයි මේ ඉන්ද්‍රිය ආපුවම තමන්ට තේරෙන්නේ. ගෙදෙද්දී උනත් තමන්ට තේරෙනවා දැන් මට වැඩියෙන් තරහ යනවනේ. මට වැඩියෙන් ලෝභ හිතෙනවනේ. මට වැඩියෙන් රාගය හිතෙනවනේ. තේරුණා නේද? මෙන්න මෙහෙම අපි නොහිතන අපි මේ අහක්කරන්න යන ධර්මතා ටිකක් අපිට පෙන්නනවා, ප්‍රකට කරනවා, දැන් තියනවා, දැන් නැහැ කියලා. තියෙන වෙලාව වෙනම පෙන්නනවා, නැති වෙලාව පෙන්නනවා. අපි ඕකට රැවටෙනවා. රැවටිලා අපි හිතන්නේ මම මෙච්චර මේ මහන්සියලා භාවනා කරා, මට මෙච්චර තරහා යනවනේ, මේක කරා කියලා වැඩක් නැහැ. ඔන්නෝම තමයි. එතකොට මේකෙන් ප්‍රතිවිපාක ලැබෙන්නේ. තේරුණා නේද? ඒක නිසා මම කියන්නේ ඔයගොල්ලන්ට මේ උපදේශ දෙන්නේ මෙහෙදි වෙන්න පුළුවන්. මෙහෙදි නෑ එකට ඉන්නේ හින්දා ටිකක් මේ වගේ එකතු වුණාම ඔය ගතිය අඩු වෙනවා. හැමෝම භාවනා කරනවානේ. නමුත් හෙටින් පස්සේ ආයේ ගෙදර ඉඳලා කරනවා කියන්නකො. දැන් මීට කලින් උත් භාවනා කරලා මේකෙන්ම නැවතිච්ච අය ඕන තරම් ඇති. ඒකයි මම මේ කියන්නේ. ආයේ මේකට අහු වෙන්න එපා. මේක උගුලක්. මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වීම වැදගත්. ඒක භාවනාවේ අපේක්ෂා කළ යුතු දෙයක්, ලබාගත යුතු දෙයක්. නමුත් ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න අපි මානසික වටනෝ. ඒක දැනගෙන ඉන්න ඕනේ භාවනා කරන කෙනා. ඒක ඉතින් භාවනාව කරන කෙනා දන්නේ ගුරුවරු හඳුන්වලා දෙන්න ඕනේ. මෙන්න මේ වලක් තියෙනවා කියලා. මේ වලෙන් නැත්නම් වැටෙනවාමයි. එතකොට දැන් ඔයගොල්ලන්ගේ ගෙවල් වල ගිහිල්ලා භාවනා කරනකොට ඔයගොල්ලන්ටම තේරෙයි සමහර විට මට දැන් අර දැනෙනව තමයි වැඩියෙන් තරහ යනවා. නැත්නම් ආස්වාස පාස්වාස භාවනාව කියන්නකෝ. ඉස්සෙල්ලා හොඳට මේක තේරෙනවා. පස්සේ එතකොට තේරිලා නෙවෙයි පෙලක් ඒවා මගහැරි හරි යනවා. දැන් සති ඉන්ද්‍රිය දියුණු වුණාම මගහැරිච්ච එක පෙන්නනවා. මෙන්න මෙතන වැරදුනා කියලා. එතකොට වරදින ගාන වැඩි කියලා තමන්ට හිතෙනවා. තේරුණාද? වරදින ගාන වැඩි වුණාම අපි මොකද වෙන්නේ? අපි අපේ අපේක්ෂාව මොකද්ද? මේක වැඩි කල් කරපු හින්දා දැන් හොඳට මේක කෙරෙන්න ඕනේ. වරදින්න බෑ. වැරදුනාම මොකද වෙන්නේ? මානසික වාද වැටෙනවා. තේරුණා නේද? මේවා කාලයක් ගිහිල්ලා භාවනාවේ ආරම්භ කරපුවම වුණාම නම් ගැටලුවක් නැහැ. ඒක පුරුදු කරන්ඩ කාලයක් ගිහිල්ලා මෙහෙම වෙනකොට ඔයගොල්ලෝ සතුටු වෙන්න දැන් මේ භාවනාවේ දියුණුවක් කියලා. මේකට මේක දියුණුවා. මෙතන දැන් ඉක්මනින් මේ ටික පාස් කරන්න තව මහන්සි වෙන්න ඕනේ, වීරිය වඩන්න ඕනේ කියලා වඩන්න. එතනින් පාස් වුණාම ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ සමබර වෙලා, මේව සමබර වෙන්නේ නැහැ ලීසියකට. කාලයක් යනවා සමබර වෙන්නේ. එක ඉන්ද්‍රියක් එනවා අනික ඉන්ද්‍රියේ මාරු වෙනවා, ඔහොම ඔහොම යනවා. හැබැයි ඉන්ද්‍රිය ධර්ම පහම දියුණු වුණාම බල ධර්ම වලට හැරුණාම මේ කම්පාව ඉවරයි. එතකන් තමන් මහන්සි වෙන්න දැනගන්න ඕනේ කොහොම හරි ඒ ටික ඒ කාලය පන්නල මහන්සි වෙන්න. මොකද්ද එතකොට කාලය කියලා මං කියන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනකම්. බල ධර්ම කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. සද්ධාව ඇති තැනදී දැන් ඉන්ද්‍රිය ධර්මයෙන් සද්ධා ඉන්ද්‍රියෙන් කරනවා. සද්ධාව ඇති තැන පෙන්නනවා, නැති තැන පෙන්නනවා. දැන් එතකොට ඉන්ද්‍රිය විතරක් අපේ දියුණු වෙලා තියෙනවා නම් නැති තැනදී අපි කම්පා වෙනවා, ඇති තැනදී සතුට වෙනවා. ඔය දෙකම භාවනාවේදී සිදු වෙන්නේ. එතකොට සම්මා වායාමයේ කඩා කප්පල් වෙනවා. තේරුණා නේද? දැන් සද්ධාව මට තියෙනවා කියලා උදම්ම අනණ්ඩ ගියොත්, හිතණ්ඩ ගියොත් භාවනා කරන වෙලාවේදී මොකද වෙන්නේ? සම්මා වායාමයේ කැඩෙනවා. දැන් සද්ධාව නැහැ කියලා කම්පා වෙන්න ගියත් මොකද වෙන්නේ? නූපං අකුසල් නූපදීම, උපං අකුසල් වැඩිදු, උපං අකුසල් මර්ධනය කිරීම කියන වීරිය නැතු වෙනවා. ඒත් සම්මා වායාමයේ කැඩෙනවා. තේරුණා නේද? හැබැයි මතක තියාගන්න, මෙහෙම වෙවි ගිහිල්ලා කවදා හරි මේ ඉන්ද්‍රිය ධර්ම ටික දියුණුනාම මේක හැරෙනවා. මේ ඉන්ද්‍රිය ටික බල ධර්ම වලට. බල ධර්ම වල තියෙන විශේෂත්වය තමයි සද්ධාව නම් සද්ධා බලය ගත්තොත් සද්ධාව තියෙන කොටක් කම්පා වෙන්නේ නැහැ, නැති වෙන කොටක් කම්පා වෙන්නේ නැහැ. ඔන්න ඔකයි බල ධර්මයේ තියෙන විශේෂත්වය. දැන් බල ධර්ම කියන එකේ තේරුම තමයි තියෙන කොටත් කම්පා වෙන්නේ නැහැ, නැති විටත් කම්පා වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම විතරක් වෙලා තියෙන කොට තියෙන කොට තියෙන එකක් පෙන්නනවා, එතකොට සතුටුයි. නැති එක පෙන්නනවා, එතකොට දුකයි. තේරුණාද මේ දෙකේ වෙනස? එතකොට අපි අහුවෙන තැන බල ධර්ම නෙවෙයි. අහුවෙන්නේ ඉන්ද්‍රිය ධර්ම ටික ටික දියුණු වෙනකොට. මේක වෙන්නේ භාවනා කරලා පැය ගාණක් භාවනා කරනකොට. දැන් සක්මන් භාවනා කරනකොට ඔයගොල්ලන්ට ඕක එනවා. එතකොට හිතෙන්නේ වැඩක් නැහැ මේක කරලා. මේකෙන් ඉස්සර හතුටෙන් කරනවා. පටන් ගන්නකොට ඕන කමින් මේක හොඳ අවධානයෙන් කරනවා. මේ ඉන්ද්‍රිය ධර්ම ටික ටික දියුණු වෙනකොට මේක ගැන කනස්සල්ලක් ඇති වෙනවා. එතකොට ලංකාවේ හුඟක් අය භාවනා කරන්න මධ්‍යස්ථාන වලට ගියාම මේක ගැන දන්නේ නැතුව පෙලක් අය ගෙදර එනවා. දවස් දෙක තුනෙන් ගෙදර එනවා අපා. එයාටම එපා වෙනවා. මේ එපා වීම භාවනාවෙන් වෙන්නේ. තේරුණා නේද? නැතුව මේ යාගේ උවමනාවෙන් ගිහිල්ලා හොඳට භාවනා කරපු හින්දා මේ ඉන්ද්‍රිය ධර්ම වලට ආපුවම එයාට නිරායාසයෙන් මේක එපා කරනවා. ඉතින් ඒකට කරන්න තියෙන පිළියම තමයි මේක දැනගෙන ඉස්සෙල්ලා යන්න ඕන. ඔයගොල්ලොත් දැනගෙන ඉන්න. මෙහෙම දෙයක්, මෙහෙම වලක් මෙතන තියෙනවා. ඒ වලේ එක එක විදිහට පෙන්නනවා. පළක් කියලාට අපිට ප්‍රකටව පේන දෙයක් තමයි තරහ ගති වැඩි වෙනවා. අපිට හිතේ එහෙම එකක්. ඇත්තට මෙහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් අර තරහ ගතිය ප්‍රකට කරලා අර ඉන්ද්‍රියෙන් පෙන්නනවා. වෙනදා ඊට වැඩිය හොඳටම තරහ යනවා අපිට. පෙන්නන එකක් නෑ. තේරුණාද මේ කියන කතාව? එතකොට පෙන්නන කෙනෙක් නෑ. දැන් මෙතන පෙන්නන ධර්මයක් තියෙනවා අපි ළඟ. එතකොට අපේ හිතේ අපි කොච්චර කරත් දැන් මේ තරහ යනවා. කොච්චර කරත් ඇල්ම වැඩි, රාගය වැඩි, මේවා එකක්ව වෙලා නෙවෙයි. තේරුණාද? වෙලා නෙවෙයි මේ ඉන්ද්‍රිය ධර්ම ගොඩ නැගෙන වෙලාවේදී අපේ තියෙන වෙනස. මේ වෙනසට කම්පා වෙන්නේ නැතුව ධෛර්යවන්තව මේක මගේ භාවනාවේ දියුණුවක් කියලා ඔයගොල්ලෝ ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඔන්න ඔක තමයි පළවෙනි වල. මේක වල. වැටෙන වල. තේරුණා නේද? මේකද ගැන දැනගෙනම භාවනා කරන්න. නැත්නම් ඉස්සරහට දියුණු කරගන්න අමාරු වෙනවා. ඒ තැන්වලදී තමන් පසුබහිනවා. නවත්තලම දානවා. හුඟක් අය නවත්තලම දානවා. ඒ වෙනුවට කරන්නේ මෙන්න මෙහෙම නැවැත්තුවාට මේක නවත්තන්නේ නැහැ. වෙන ක්‍රම හොයනවා. දැන් රට පුරා යනවා. දැන් අරකට ආසාවකුත් තියෙනවා. එයාට තියෙන්නේ මේ ක්‍රමයේ හරියන්නේ. තේරුණා නේද? අලුත් ක්‍රම හොයනවා. අලුත් බණ අහන්න යනවා. මෙන්න එහෙම අපි පිස්සු වට්ටනවා. එතකොට ඒ ගති ලක්ෂණ එනකොට ඔයගොල්ලෝ දැනගන්න මං කරපු එකමයි හරි දැන් ඒකම කරන්න ඕන හොඳට. තේරුණා නේද? එහෙම මානසික තත්ත්වෙ එන්න එන්න ඔයගොල්ලෝ ධෛර්යවන්ත වෙන්න ඕනේ මේ කරපු භාවනා ටික තව දියුණු කරන්න. මේ මං වලක වැටෙන්න යන්නේ. දැන් එහෙම වුණාම දැන් අපි හිතමුකෝ ලංකාවේ ගත්තම ගාක් අය මේවා ප්‍රායෝගිකම දේවල්, මේවා සිදු වෙච්ච දේවල්, මේ අද සිදු වෙන දේවල් ගාක් අය දිහා බැලුවම තියෙන්නේ මොකද්ද? එක තැනක ගිහින් එක භාවනා ක්‍රමයක් කරනවා. ඔන්න ඉන්ද්‍රිය ධර්ම ආපුවම මේ ප්‍රශ්නේ ඇවිදින් එපා වෙනවා. ඒක අත්තරිනවා. ඒක හරියන්නේ නැහැ කියලා වෙන ක්‍රමයක් කරනවා. කාලයක් ගිහිල්ලා ගිහිල්ලා වෙන කවුරු හරි අල්ලගන්නවා. ඒකත් දැන් දියුණු කරනකොට ආයේ ඒකෙන් ඉක්මනින් එනවා අර ඉන්ද්‍රිය ධර්ම වලට. ඒකත් එපා වෙනවා. තේරුණා නේද? මෙහෙම මෙහෙම රට පුරා ඇවිදින අය ඉන්න. වෙන වෙන බණ අහන්න යනවා. වෙන වෙන ක්‍රම හොයන්න යනවා. වෙන නොයෙක් දේවල් කරනවා. ඉතින් මේ ධර්මතාවය දන්නේ නැතුව. ඔයගොල්ලෝ ඒක ගැන දැනගන්න ඕනේ හින්දායි මම මෙච්චර අවධානයෙන් මේ ගැන කියන්නේ. දැනටත් ඔයගොල්ලන්ට ඒව බලපාලා දෙන්න පුළුවන්. අද මේ වැඩසටහනේදී බලපාන අඩුයි. ඔයගොල්ලෝ කොච්චර හරි අපි කතා කරන හින්දායි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන් හින්දායි. නමුත් ඉස්සර කාලේ කරපු භාවනා ක්‍රමවලදී ඔක වෙන්න පුළුවන්. තේරුණා නේද? බණ අහපු බණවලදීත් ඕක වෙන්න පුළුවන්. එතකොට එහෙම අලුත් ක්‍රමවලින් මේක වෙනස් කරන්න බෑ. තියෙන එකම ඒකමයි හරියන්නේ. යාට එහෙනම් ඒකම දිනු කරන්න ඕනේ. දැන් තේරුණා නේද මං දෙන්න ඕනේ පණිවිඩය ඔයගොල්ලන්ට තේරුණාද? ආ අන්න ඒකයි වැදගත්. ඔන්න හොඳම වලක් මේ කිව්වේ. භාවනාවේදී මගදී හොඳ දිනු වුණා වැටෙන වල. මේ වලට වැටෙන්නේ නැතුව ඔයගොල්ලෝ ඉස්සරහට යන්න. ඊට පස්සේ මේ වලට වැටෙන්නේ නැහැ බලධර්ම දිනුනා. බලධර්ම ඉඳලා ඔයගොල්ලන්ගේ භාවනාව මහා සෞම්‍ය භාවනාව. මොකද හේතුව Taman දන්නවා මේවා අනිත්‍ය ධර්ම කියලා. සද්ධාව තිබුණත් එකයි නැතත් එකයි. ඒකයි මේ බලය කියන්නේ. බලවතාගේ හැටි එහෙමනේ. බලවතා කම්පා වෙන්නේ නැහැ. ඒකයි මේ බලධර්ම කියන්නේ. සද්ධා බලයට ආවම සද්ධාව තිබුණත් කම්පා වෙන්නේ නැහැ නැතත් කම්පා වෙන්නේ නැහැ. එයා දන්නවා සද්ධාව අනිත්‍ය ධර්මයක්. සති බලයට ආවම සතිය තිබුණත් එකයි කම්පා වෙන්නේ නැහැ නැතුවත් කම්පා වෙන්නේ නැහැ. දැන් ප්‍රඥා ඔය ප්‍රඥාව කියන මෙතන තියෙනවානේ ඉන්ද්‍රිය ධර්ම වල ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා. බල ධර්ම වල ප්‍රඥා බලය තියෙනවා. දැන් සද්ධාව නම් ටිකක් අහලා තියෙන එකන්නේ වැඩිපුර නේද? සද්ධා බලය හරි සද්ධාව කියලා අහලා තියෙනවනේ. මොකද්ද කියලා? වීරියත් ඕන තරම් අහලා තියෙනවානේ. සතිය ගැනත් දැන් පැහැදිලින්නේ සතිය නම් අමුතු දෙයක් නෙවෙයි. දැන් ප්‍රක්මං කරනවා නම් අර මං කිව්වේ නූපං අකුසල් නූපදීමයි උපං අකුසල් මැඩපැවැත්වෙන ගතිය තියෙනවා නම් සතිය තියෙනවා. තේරෙනවා නේද? සති ඉන්ද්‍රිය වුණාම ඔතන වැරදුන එතන ටක් ගලපෙන්නනවා. අපිට හිතේ හැම වෙලෙම වරදිනවා කියලා එතකොට. ඔන්නෝකයි සති ඉන්ද්‍රියදී වෙන හානිය. මෙච්චර කල් ඊට වැඩිය වැරදිලා තියෙනවා. නමුත් සති ඉන්ද්‍රිය නැති හින්දා ඒක පෙන්නන මීටරයක් නැහැ. දැන් සති ඉන්ද්‍රිය තියෙන හින්දා ඒක ටක් ගාලා පෙන්නනවා. පෙන්නකොට අපිට හිතෙන්නේ අපේ වැරද්දක් කියලා. ඕකෙන් තමයි කම්පා වෙන්නේ. ඒ එහෙම වුණා කියලා බය වෙන්න එපා. මේක දියුණුවක් කියලා ගන්න. දැන් ওই විදිහට ගිහිල්ලා මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ ප්‍රඥාව මොකද්ද? බුදුහාමුදුරුවෝ කියන මේ ප්‍රඥාව මොන වගේද? දැන් ඒක අඩු ගන්න හලවත් තියෙන්න ඉපේ. නැත්නම් තමන්ගේ මනස් ඝාතයක් හොයනවනේ මේ ප්‍රඥාව කිය. මේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්නේ සමත භාවනාවෙන් වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්ම හතරයි. විපස්සනා භාවනාවකින් විතරයි ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්නේ. ඒකත් මතක තියාගන්න. සමත භාවනාවේ වැඩෙන ඉන්ද්‍රියන් මොනවද එතකොට? සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රියක් සමත භාවනාවේ වැඩෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ මේ කරන භාවනා කාලය තුලදී ප්‍රඥා ඉන්ද්‍රියක් වැඩිලා තියෙනවද දැන් නැද්ද? දෙන උත්තරේ මොකද්ද? නෑ කියන එක දෙන්න පුළුවන්. තියෙනවා කියන එක දෙන්න බෑ, දන්නේ නැති හින්දා. හරි උත්තරේ දෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝ දන්නේ නෑ කියන එක. වැඩිලා තියද නැද්ද කියලා මං අහපුවම හරි උත්තරේ නා දන්නේ නැහැ කියන එක තමයි හරි උත්තරේ. මොකද හේතුව ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දැන් හොඳටම මතක තියාගන්න. මේ භාවනා කරන්නේ මොකටද? බෝධිය ලබා ගන්න. බෝධිය කියන්නේ මොකද්ද? අවබෝධය. අවබෝධය කියන්නේ මොකද්ද? ඈ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික නේද? දැන් අපේ අනවබෝධය තමයි මම මුලින් මතක් කරලා දුන්නා ඊයේ අපිට කතා කර හැකි. මේ කතාව මගේ කියලා ගන්න අවබෝධයන අනවබෝධයද? එතකොට මේ කතාව හේතුඵල ධමයකින් ඇති වෙනවා කියලා දැක්කොත් හරියට හිතන නෙමෙයි. මේක ලියලා හරියන්නේ නැහැ. කතා කරලා හරියන්නේ නැහැ. සාකච්ඡා කරලා හරියන්නේ නැහැ. තමන්ගේ කතාවක් එන මොහොතේ ඒ කතාවේ හේතුව අරමුණක් විදිහට දැක්කොත් ඒ ශනේ ඒ මොහොතේ දැක්කොත් අන්න ප්‍රඥාව. තේරුණා නේද? දැන් ඕක තව තරල කරලා කියන්නම්. මේක ලේසි තැනම මම කරන්න කියන්නම්. ඔයගොල්ලෝ සක්මන් කරනවා කියන්නකො. දැන් සක්මන් කරනකොට තමන් වම් කකුලට අවධානයයි දකුණු කකුලට අවධානයයි තියාගෙන යන්නේ. මෙහෙම යනකොට මම සක්මන් කරනවා කියන එක නැති වෙන තැනකදී ඕන මොහොතකදී ප්‍රඥාව තියෙනවා. මම සංකල්පයේ අහක් වෙලත් අපි ගමන් කරනවා. තේරෙනවා නේද? දැන් භාවනා කරනකොට අහම්බෙන් මේවා සිදු වෙනවා. නමුත් අල්ල ගන්න බෑ අපිට. ඒතර මම කියන සංඥාව මගේ අපි තුලින් අහක් වෙලා මේ හුදු අවධානයක ඉන්න මොහොතක් ප්‍රඥාව දිනු වෙච්ච තැන. ඔන්නක තමයි ප්‍රඥාව. මම කියන අදහස අහක් වුණ මම මගේ ආත්මය කියන අදහස අහක් වෙන ඕන තැනකදී ප්‍රඥාව තියෙනවා. වෙන කිසි තැනක ප්‍රඥාව නැහැ. තන භාවනා කරනකොට ඔක හඳුනා ගන්න බෑ, නමුත් එනවා. අපිට අල්ල ගන්න බෑ. ඒ අපේ නොදනුවත්කමහ මේ ඉන්ද්‍රිය ධර්මයි බල ධර්ම වගේ දේවල් තව දිනුන වෙලා නැති හින්දා. ඕකටයි ප්‍රඥාව කියන්නේ. වෙන මොකක්වත් නැහැ. අපිට හිතේ ප්‍රඥාව කියන්නේ මේ ඉගෙන ගන්න ඒවා කියලානේ. හොඳට ඉගෙන ගන්න පුළුවන් මිනිහට අපි කියන්නේ මොකද්ද? එහෙම ප්‍රඥාව බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක අවිද්‍යාව කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉගෙන ගත්තත් අවිද්‍යාව නැතත් අවිද්‍යාව. මොකද තමා ගැන, තමාගේ වචනීය ගැන, තමාගේ කම්මන්තය ගැන, වායාමයේ ගැන මේකට රැවටුනේ හැම මිනිහම, හැම සත්වයාම අවිද්‍යාව. තේරුණා නේද? මේක විලිහෙන තැනකදී මම සංකල්පේ ඉවත් වෙන මොහොතේදී ප්‍රඥාව තියෙනවා. ඔන්න ඕක අල්ලන්න බලන්න. අල්ලන්න කියන්නේ ඔයගොල්ලෝ සක්මන් කරත් මේකට මූණ දෙන අවස්ථාව එනවා. දැනටම ඇති මේ කාලේ කරපු සක්මන් ටිකෙනුත් මේක හරහා යනවා අපිට තේරෙන්නේ නැහැ. නමුත් තේරෙන්න ඕනේ නැහැ. තේරුණා නේද මම මේවා කියන්නේ? ඒවා තෝරලා ඒවා හොය හොයා සම්මා වායම කඩා ගන්න එපා. මම දැන් ප්‍රඥාවේදී ඉන්නේ නැද්ද කියලා හොයන්න ගිහිල්ලා කැඩෙන්නේ මොකද්ද අපි? සම්මා වායම. ඒක නෙමෙයි මේ කියන්නේ. දැනුත් ප්‍රඥාව තියෙනවා, තව මේක කරනකොට මේක හඳුනා ගන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම ආපුවම තේරෙනවා. දැන් මම සංකල්පය මන ළඟ තියනවා දැන් නැහැ. තේරුණා නේද? ඔන්න ප්‍රඥා ඉන්ද්‍රිය ආපුවම වෙන දේ. හැබැයි එතෙන්දි දැන් මම නැති සංකල්පයට මම කැමති. මම කියන සංකල්පය මන ළඟ තියනවා කියලා දැන්නකොට අකමැති. ඔන්න උතනත් පසුතැවෙන හේතුවක් වෙන. හැබැයි බල ධර්මයට ආපුවම ඒක තේරුම් ගන්නවා ඊට වෙනස්ව. සමහර විට මම කියන සංකල්පය මන ළඟ තියෙනවා, සමහර විට නැහැ. මේක හැටි. තේරුණානේ? දැන් ඉස්සෙල්ලා මුලින්ම හැටි කියලා තේරුම් ගන්නෑ. තියෙන එකට අපි එක්ක කම්පා වෙනවා, නැත්නම් සතුටු වෙනවා. තේරුණාද? දැන් ඔය ප්‍රඥාව කියන්නේ එතකොට අපි හිතන જાතියකුත් නෙවෙයි. ඉතින් ඔය ටික භාවනාවේ වැඩුණා කියන එක වැඩෙනවා කියන එක එහෙනම් ওই විදිහට බැලුවම ඔයගොල්ලන්ට බොහොම සරලව ඒ අවස්ථාව හොයන්න යන්න එපා. භාවනා කරනකොට සමහර විට දැනි. දැනගන්න මේකයි මේක කියලා දැනගන්න ඉස්සෙල්ලා අහලා තියෙන්න එපා. ඒකටයි මේ කිව්වේ. ඔන්න දැන් ඔය ප්‍රධානව මෙතන තියෙන ප්‍රශ්න ටික තියෙන්නේ ඇත්තටම අර ඉන්ද්‍රිය ධර්මවල විතරයි. බල ධර්මවල නෑ. බොජ්ජංග ධර්ම එනකොට බොහෝම තනියෙන් භාවනාව ගෙනියන්න පුළුවන් කාලයක්. කාය උපදේශ ඕන් නැති කාලයක්. නවත්තන්න නැති කාලයක්. තේරෙනවා නේද? ඔයගොල්ලෝ එතකොට මහන්සි වෙන්න ඕනේ ඉක්මනින් ඉක්මනින් මේ ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි පාස් කරගන්න. අඩුම ගාන ඉන්ද්‍රිය ධර්ම ටික. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම ටික තියෙන තාක්කල් ඒක හරියට වැඩෙන්නේ නැති තාක්කල් අපිට ප්‍රශ්න ඒ ඉන්ද්‍රිය වලින්ම ඇති කරනවා. බල ධර්ම ආවම ඒක නැති කරනවා. හරියට මේක සන්තුලනේ වෙන්නේ බොජ්ජංග ධර්ම දියුණු වෙනකොට. එතකොට අපි මේ කෝටු යනනා මේ විදිහට මේ තැන් වලට ගෙනගෙන මෙහෙම භාවනා කරමු කියලා කියන්න ඕනේ නැහැ. තේරෙනවා නේද? එහෙම තැනක් ඒ බොජ්ජංග ධර්ම. හැබැයි මතක තියාගන්න මේ බොජ්ජංග ධර්ම වඩන්න ඕන කාලය ඔයගොල්ලන්ට මටවත් කාටවත් තීරණය කරන්න බෑ. සමහරට අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. නමුත් අපහසුව නෑ. තේරෙනවා නේද? ඉතින් එතෙන්ට යන්න මහන්සි වෙන්න. මෙතෙන්ට යන්න මහන්සි වෙන්න. බොජ්ජංග කියන්නේ මොකද්ද මේකේ තේරුම? බෝධිඅංග. බෝධිය කියන්නේ අවබෝධය. තමා ගැන අවබෝධය. අවබෝධයේ තියෙන අංග ටික තමයි හත. ඒ කියන්නේ තමා ගැන අවබෝධ වෙන්න ආසන්නම කාරණා හත තමයි බොජ්ජංග කියලා දාන්නේ. දැන් බලන්න බොජ්ජංග ධර්ම නම් කරලා තියෙනවා මේ විදිහට. මුලින්ම තියෙන්නේ මොන බොජ්ජංගේ? නෑ. සති සම්බොජ්ජං. දෙවෙනි එක ධම්ම විජය. තුන්වෙනි එක විරිය. හතරවෙනි එක ප්‍රීති. පස්වෙනි එක පස්සද්ධි. හයවෙනි එක සමාධි. හත්වෙනි එක උපේක්ඛා. මේ බොජ්ජංග වල තියෙන සුවිශේෂී කාරණා කීපයක් මේක දැනගත්ත දැනගැනීම වටිනවා. දැන් ඉන්ද්‍රිය ධර්ම වෙනකොට මුලින්ම පටන් ගත්තේ සද්දා ඉන්ද්‍රිය. සද්ධාව කියන්නේ බුදුහාමුදුරුව කෙරෙහි විශ්වාසය, ධර්මයේ කෙරෙහි විශ්වාසය, මේ ධර්මය අවබෝධ කරගත්ත පුජ්‍යලිය කෙරෙහි තියෙන විශ්වාසය. සංඝයා කියලා නැතුව වෙන විදිහකට ගන්න එපා. මේ සංඝ කියලා මෙතන ගන්නෙ මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ හොයාගත්තා. ඒ හොයාගත්ත එක තමයි ධර්ම. ධර්මයේ කෙරෙහි කිය. ඒ ධර්මයේ වැඩගත්තේ අය තමයි සංඝ. ආර්ය සංඝ කියන එක තමයි මේ කියන්නේ. තේරුණා නේද? ආර්ය සංඝ කියන්නේ එතකොට ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත අය. දැන් ඒකොල්ලෝ කෙරෙහි සැකයක් නැතිකම විශ්වාස කිරීම සද්ධාව. හරිනේ? එතකොට දැන් ඉන්ද්‍රිය ධර්ම වෙනකොට සද්ධාව අපේ දැන් නිකන්ම තියෙන මේ සාමාන්‍ය බෞද්ධයාගේ තියෙන සද්ධාව අමූලිකා සද්ධාවක්. ඉන්ද්‍රිය ධර්ම වලට යනකොට ඒක ආකාරවති කියලා වෙනත් නමකින් බුදුහාමුදුරු පෙන්නන. ඒක ඊට වැඩි ඉහළ සද්ධාවක්. බල ධර්ම වලදී සද්ධාව තියෙනවා. බොජ්ජංග ධර්ම වල සද්ධාවක් නැහැ. ඔන්න ඕක හිතන්න ඕනේ කාරණා. බොජ්ජංග ධර්ම දියුණු වෙනකොට ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවවත් ඕනේ නැහැ කියන්නේ මේ කියන්නේ. තමා තුල ධර්මීය ප්‍රගුණ වෙලා. නමුත් තමා තවත් ලෞකිකයි. තේරුණා නේද? ලෝකෝත්තර නෙමෙයි. ලෞකිකයි. නමුත් තමා දැනට දන්නවා ආය බුදුහාමුදුරුව කෙරෙහි ශ්‍රද්ධාවන්ත වෙලාවත් වැඩක් නැහැ කියන තැනට යයිවිදින්න. දැන් බුදු ඒක වැඩක් නැහැ කියන්නේ බුදුහාමුදුරුව නරකයි කියන එකවත් ධර්මයේ නරකයි කියන එකවත් නෙමෙයි. බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය තමා තුල දැන් පැලපදියම් වෙලා. තේරුණා නේද? ආය බුදුහාමුදුරුව හෝ ධර්මය හෝ සංඝ මහා ආර්ය සංඝ රත්නය පිළිමඳ විශ්වාසයකින් කටයුතු කරන්න ඕනේ යාගේ දැනුම ඇති යාගේ විශ්වාසයට. එන්නේ එකයි මේ බොජ්ජංග ධර්මවල සද්ධා කියලා බොජ්ජංගයක් නැහැ. පටන් ගන්නේ සති කියලා සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගයෙන් පටන් ගන්න. සද්ධාාවක් නැහැ මේ. බොජ්ජංග ධර්මවල සද්ධා කියලා එකක් නැහැ. ඊළඟට තව බොජ්ජංග ධර්මවල තියෙන සුවිශේෂී කාරණයක් තමයි ප්‍රීති සම්බොජ්ජංගය හා පස්සද්දි සම්බොජ්ජංගය කියලා අංග දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක නිසා වෙන්නේ ඔයගොල්ලන්ට මේ භාවනාව එතකොට බොහොම සතුටක් සොන්නසක් පිනායෑමක් තියෙනවා. තේරුණා නේද? දැන් ඔය බොජ්ජංග වල ප්‍රීතිය කියන එක යන්තම් හරි ආවොත් තමයි භාවනාව තමන්ට බොහොම වටින දෙයක් වෙන්නේ. සවැහැල්ලුවක් වෙන්නේ, පහසුවක් වෙන්නේ, පිනායෑමක් වෙන්නේ. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ හරියට සක්මන් කරන්ඩ මා ඔය පැය සෑහෙන ගානක් කාලයක් සක්මන් කරනකොට ඕවා නිකම්ම වෙන්නේ. භාවනා කොච්චර කරත් ඒක සතුටක්. නවත්තන්න අවශ්‍ය නැහැ. අමාරුවක් නැහැ, වෙහෙසක් නැහැ. කය පාවෙනවා වගේ වෙනවා. තේරුණා නේද? දැන් එහෙම එක හොය හොයා යන්න එපා. මම කියන්නේ මේක ඔයගොල්ලෝ කරන්න තියෙන එකම දෙයයි. සම්මා වායාමයේ දෝණික විතරයි. මේවෙන් ලැබෙන ප්‍රතිඵල නෙමෙයි කියන්නේ. ඇයි මෙහෙම ප්‍රතිඵල කියන්නේ? මේවා සමහර විට පොඩි පොඩි කොටස් මුලින් මුලින්නුත් දැනෙනවා. ඒ දැනෙනකොට අපි අර වගේ තැනකදී රැවටෙනවා. මේ රැවටීමට යන්නේ නැතුව ඉදිරියට යන්න. එතකොට බොජ්ජංග ධර්ම දක්වා කවුරු හරි භාවනාවක් දියුණු කරගත්තොත් එයාට ඇත්තටම තනියෙන් භාවනාව ඉදිරියට ගෙනිච්ච හැකි. එතකම් බෑ. ගුරුවරු ඕනේ. මෙතෙන්දි ගුරුවරු එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. නීරස නැහැ භාවනාව. නීරස නැතුව කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මතක් කරලා දෙන්න ඕනේ. දැන් මේ කියපු යෑම මොනවා හරි තව අහන්න එහෙම තියෙද?